ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
සුපුරුදු ලෙසින් අපි එමනම් සූදානම් අදත් ලෝවටා විදෙස් විත්ති සමාලෝචනය සමගින් මේ සතිය පුරාම ලෝකයේ වාර්තාවන අලුත්ම තොරතුරු පිළිබඳව අවධානය යොමු කරන්න ප්‍රධාන කාරණා කිහිපය කෙරෙහි. ඔබ දන්නවා පසුගිය සතිය සිකුරාදා තමයි නිල වශයෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කුළුල ආරම්භ වුණේ. අදට සතියක් ගත වෙලා හමාරයි. දැන් මේ ලෝකයේ විවිධ රටවල් ඔලිම්පික් හරහා පදක්කම් දිනා ගනිමින් තියෙනවා. ඒ සම්බන්ධව අවධානය තියෙන අතරතුරේදී ඔලිම්පික් ගම්මානය තුළින් කොරුණා හිසෝසෝමින් තියෙන වගට වෙන ආරංචිය බොහෝ දෙනෙක් සසල කරන්නට සමත් වෙලා තියෙනවා. අපි ඒ සම්බන්ධව අවධානය යොමු කරමින් තමයි අද දවසේදී සාකච්ඡාව ආරම්භ කරන්නේ. ප්‍රංශය ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා අදත් අපේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්නට සූදානමින් සිටිනවා. ආයිබෝන් අමල්.
ආයිබෝන් දිලුක්ෂි.
අපි මේ ඔලිම්පික් ගම්මානයේ පැත්තෙන් කොරෝනා තත්ත්වයේ හිසෝසුමින් තියෙනවා කියන මේ තත්ත්වය පිළිබඳව මුලින්ම අවධානය යොමු කරමු අමල්. මොකද ඒ සම්බන්ධව වාර්තාවන තොරතුරු?
ඔව් දිලුක්ෂි, මේ වෙනකොට ඊයේ දිනේ විතරක් ඔලිම්පික් ගම්මානයේ පුද්ගලයන් 24 දෙනෙක් කොරෝනා වෛරසය වැළඳුණයි කියලා වාර්තා වුණා. ඒ එක්කම ජපානයේ පුරහම දිනකට ඇතිවෙච්ච වැඩිම ආසාගත වැඩිම ආසාදිතයන්ගේ සංඛ්‍යාවත් වාර්තා වුණා. ඒ කියන්නේ 9,583 බ්‍රහස්පතින්දා ජපානයේ පුරා අලුත් කොරෝනා වෛරස් රෝගීන් සුවාගත්තා. ඉතින් මේක එක් දිනක ඇතිවෙච්ච වැඩිම රෝගීන්ගේ සංඛ්‍යාව හැටියට තමයි දැන්ට වාර්තා වෙන්නේ. ඔලිම්පික් උළෙලත් එක්කලා ජපානයේ පුරාම හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා මේ රෝගය සම්බන්ධයෙන්. ඉතින් මලල ක්‍රීඩකයන් අතරත් රෝගය පැතිර යාම ඒක අලුත් තත්ත්වයක් හැටියට පත් කරලා තියෙනවා. මේ වෙනකොට ඒ මලල ක්‍රීඩා ගම්මානේ ක්‍රීඩකීන් ඒකම ඒ සහායක කටයුතු මෙහෙවන අය එවැනි පුද්ගලයන් මේ වෙනකොට 193 දෙනෙක් රෝගීන් හැටියට හඳුනා ගැනීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ 193 දෙනාගෙන් භාගයකට වැඩි පිරිසක් ටෝකියෝ නගරවාසීන් හැටියට තමයි හඳුන්වලා තියෙන්නේ. ඉතින් මේ වෙනකොට මේ ක්‍රීඩාව සංවිධානය කරන පුද්ගලයන් ප්‍රකාශ කරලා තියෙනවා ක්‍රීඩාව නිසා, ඔලිම්පික් ක්‍රීඩාව නිසා ජපානයේ රෝගීන් වැඩිවීමක් සිද්ධ වෙලා නැහැ. ඔලිම්පික් ගම්මානේ මේ රෝගය අන් පුද්ගලයන්ට වැළඳිලා නැහැයි කියලා. නමුත් ජපානයේ ලොකු විවේචනයක් තියෙනවා මේ ක්‍රීඩාව පැවැත්වීම නිසා රට තුල රෝගීන්ගේ සංඛ්‍යාව වැඩි වෙයි කියලා. ඉතින් ඒ පිළිබඳ තමයි දැන් අවධානය යොමුලා තියෙන්නේ. නමුත් තරඟ සංවිධායකෙන් බොහොම පැහැදිලිවම මේ වෙනකොට ප්‍රකාශ කරලා තියෙනවා ඔවුන්ට තරඟ ගම්මානයෙන් පිටතට රෝගේ යෑම වැළැක්වීමට කටයුතු කරන්න පුළුවන් වෙලා තියෙනවායි කියලා. නමුත් මලල ක්‍රීඩකින් පිරිසකටත් කියලා ඔවුන් ජපානයට පැමිණියට පස්සේ රෝගී තත්ත්වයට පත් වුණා කියලා සොයාගත්ත නිසා යම් විදිහකට මලල ක්‍රීඩාවලටත් තර්ජනයක් සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම සමහර ක්‍රීඩකයන් නිරෝධායනය වෙන්න, එහෙම නැත්නම් ඔවුන් වෙන් කළා තියන්න කියන කාරණාවත් මේ වෙනකොට සිද්ධ වෙලා තියෙනවා. ඒ අනුව ඔලිම්පික් ක්‍රීඩාවටත් යම් බලපෑමක් ඇති වෙලා තියෙනවා.
ඔව්, අර මේ ඔබ සඳහන් කරපු ආකාරයට මේ මල්ල ක්‍රීඩකයන්ට මේ අයිසොලේට් වෙන්න, එසේත් නොමැතිනම් ස්වයං හුදකලා වීමකට ලක් වෙන්න කියන කාරණාව මේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමකටත් ක්‍රීඩක කණ්ඩායමකටත් මුහුණ දෙන්නට සිදු වුණා. මා කැමති මේ ඒ සම්බන්ධව මේ වෙනකොට ඔලිම්පික් ගම්මානයෙන් වාර්තාවන තොරතුරු පිළිබඳව දැනගන්න.
ලිලුක්ෂි, මුලින්ම ඇමරිකාවේ රිටිපැණීමේ ක්‍රීඩකයෙක් වන සෑම් හෙන්රික්ස් ඔහු කොරෝනා වෛරස් රෝගියෙක් හැටියට හඳුනාගත්තා. එතකොට ඔහුගේ ආශ්‍රිතයන්ට වහාම හුදකලා වෙන්න කියලා මේ තරඟ සංවිධායකවරුන් නිලිමක් කළා තිබුණා. ඒ අනුව තමයි ඔස්ට්‍රේලියාවේ මුළු මලල ක්‍රීඩක කණ්ඩායමටම, ඒ කියන්නේ 63 දෙනෙකුගෙන් සමන්විත ඔස්ට්‍රේලියානු මලල ක්‍රීඩක කණ්ඩායමටම හුදකලා වෙන්න කියලා ඉල්ලීමක් කළා තිබුණා. ඒ අනුව කිටි කාලයකට ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයනුත් ඒ හුදකලා වීම සිද්ධ කරා. පසුව ඔවුන්ව පරීක්ෂණයට භාජනය කිරීමෙන් සොයාගත්ත ඔස්ට්‍රේලියානු මලල ක්‍රීඩකයෙකුට මේ රෝගය වැළඳිලා නැහැ කියලා. ඉතින් ඒ අනුව දැන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඒ හුදකලා කරපු තත්වයෙන් ඉවත් කරලා තියෙනවා. ඔවුන්ට තරඟවලට සහභාගී වීමේ හැකියාව ලැබිලා තියෙනවා. නමුත් අර ක්‍රිටිපැණීමේ ක්‍රීඩකයා පොසිටිව් වීමත් එක්කලා තමයි ඇමරිකානු ක්‍රීඩකයන් සමග යම්කිසි සම්බන්ධ තිබිච්ච සියලුම දෙනාව හුදකලා කිරීමට කටයුතු කළේ. නමුත් මේ ඔස්ට්‍රේලියානු මල්ල ක්‍රීඩකයන් සම්බන්ධයෙන් දැන් තත්ත්වය සාමාන්‍ය අතට පැත්තලා තියෙනවා. ඔස්ට්‍රේලියානු මල්ල ක්‍රීඩකයන්ට තමන්ගේ ඉසව්වලට සහභාගී වීමේ හැකියාව නැවතත් ලැබිලා තියෙනවා.
ඔවල් දැන් මෙතනදී මේ යම් මූලික මේ කොන්දේසියක් තිබුණා කොරෝනා එනතෙහි මාත්‍රා දෙකම ලබාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ ඒ අදාළ නිලධාරීන්ට පමණයි මේ ඔලිම්පික් ගම්මානයට ඇතුළු වෙන්න පුළුවන් මාධ්‍යවේදීන්ද ඇතුළුව. දැන් එතකොට එහෙම තත්ත්වයක් තියදී මේ ගම්මානය තුළින් ක්‍රීඩකයන් හරහා මේ කොහොමද කොවිඩ් තත්ත්වයක් උද්ගත වෙන්නේ?
ඔව් දිලක්ෂ, මේක තමයි ප්‍රශ්නේ. මොකද ඔවුන් ජපානයට ඇතුළු වෙන අවස්ථාවේදී ඔවුන් PCR පරීක්ෂණ කරලා තමන්ට රෝගිය නැති බව තහවුරු කරොත් විතරයි ඔවුන්ට ජපානයට ඇතුළු වෙන්න පුළුවන් වුණේ. මෙතන තත්ත්වය තමයි බොහෝ දෙනෙක් ඇතුළු වෙන අවස්ථාවේදී රෝග ලක්ෂණ පෙන්නුම් නොකළට රට තුළට ආවට පස්සේ සමහර වෙලාවට ඔවුන් ගුවන්තුඩු පොළවල් හරහා යන අවස්ථාවේදී මේ රෝගය වැළඳෙන්නේ නැති කියලා විශ්වාස කරනවා. ඒ එක්කම ඒ ගුවන්තුඩු පොළක් හරහා යන අවස්ථාවේදී එමත් නැත්නම් ගුවන් යානයේ හිටපු වෙනත් මගියෙකුගෙන් මේ සමහර පුදවියට මේ රෝගය වැළඳෙන්නේ නැති කියලා විශ්වාස කරනවා. සමහර ක්‍රීඩක මළල ක්‍රීඩකයන්ට ඒ එන්නත තමන්ගේ රටේ ලබා ගන්නට නොහැකි වුණා නම් ඔවුන්ව වෙනත් තැනකට ගෙන්වාගෙන ඔවුනට එන්නත ලබා දීලා නිරෝධායනය වීමෙන් පසුව තමයි ඔවුන ජපානයට ගෙන්නගත්තේ. ඉතින් එවැනි ඉතාමත්ම දැඩි ආරක්ෂක පියවර ගත්තත් මේ තරඟයට සහභාගී වන සමහර මළල ක්‍රීඩකයන් ජපානයට ආවට පස්සේ රෝගීන් හටියට හඳුනාගත්තා. නමුත් අර මං කලින් කිව්වා වගේ දැනට මේ මළල ක්‍රීඩා ගම්මානයෙන් සොයාගත්ත රෝගීන් 193 දෙනාගෙන් 100% වැඩි පිරිසක් ටෝකියෝ නගරය තුළම ජීවත් වෙන උදවිය. ඉතින් බොහෝ වෙලාවට ඔවුන් ජපානයෙන් රෝගය වැළඳිලා ඔලිම්පික් ගම්මානයට ආවා මිසක්ක ඔලිම්පික් ගම්මානයෙන් ටෝකියෝ නගරයට මේ රෝගය ගියේ නැහැයි කියන එක තමයි ඔලිම්පික් බලධාරීන් මේ වෙනකොට අවධාරණය කරන්නේ.
කොරෝනා තත්ත්වයේ හේතුවෙන් මේ වෙනකොට ලෝකයේ බොහෝ රටවල මේ සංචරණ සීමා පැනවලා තියෙන නිසා සංචාරක කර්මාන්තයට මේක දැඩි ලෙසින් බලපාලා තියෙන කාරණයක් බවට පත් වෙලා තියෙනවා. ඒ හරහා රටවල ආර්ථිකයට එල්ලවෙන පහර නම් සුළුපටු නැහැ. නමුත් දැන් වෙනකොට ඇතැම් රටවල් මේ එන්නත් ලබාගත් පුද්ගලයින්ට රට තුළට ඇතුළුවන්නට ඉඩකඩ සලස්වමින් සිටිනවා. අපිට ආරංචි වෙනවා එංගලන්තයත් මේ සම්බන්ධව අලුත්ම තීරණයක් අරගෙන තියෙනවායි කියලා. ඒ පැතින් වාර්තාවන තොරතුරු මොනවාද?
ඔව් දිලක්ෂ, දැන් එංගලන්තයේ බොහෝම පිරිසක් වැඩිහිටියන් මේ වෙනකොට එන්නත් කරණයට ලක් කරලා තියෙනවා. ඒ අනුව තමයි බ්‍රිතාන්‍ය මේ තීන්දුව අරගෙන තියෙන්නේ. ෆ්‍රාන්සේ හැරෙනට අනෙකුත් සියලුම යුරෝපා සංගමයේ රටවල් වලිනුත් ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදයනුත් බ්‍රිතාන්‍යට පැමිණෙන සංචාරකයන්ට නිරෝධායනය කිරීම අවශ්‍ය වන්නේ නැහැ කියලා. දැන් මීට කලින් අවස්ථාවල තිබුණ ඔවුන් දින 10ක ස්වයං නිරෝධායනයක් තමන්ගේ නිවෙස් තුළ සිදු කරන්නට අවශ්‍යයි කියලා. නමුත් දැන් ඒ කොන්දේසිය ඉවත් කරලා තියෙනවා බ්‍රිතාන්‍ය හඳුන්වන මේ ඇම්බර් රටවල්. එහෙම නැත්නම් අවදානම අඩු රටවල් හැටියට ඔවුන් නම් කරලා තියෙන රටවල් වලින් පැමිණෙන පුද්ගලයන්ට නිරෝධායනය අවශ්‍ය නැහැ කියලා. ඉතින් ඒ අනුව තමයි ෆ්‍රාන්සේ ඇරෙන අනිකුත් සියලුම යුරෝපා සංගමයේ රටවල ඇමරිකා එක්සත් ජනපදයේත් මේකට ඇතුළත් වෙලා තියෙනවා. නමුත් ඔවුන් පවත්වාගෙන යන අනිකුත් තහනම්, මේ කියන්නේ ආසියාවේ අපි ගත්තොත් ඉන්දියාව, ශ්‍රී ලංකාව, පාකිස්තානය, නේපාලය, භූටානය, බංග්ලාදේශය වගේ රටවල් වලින් පැමිණෙන උදවියට තහනමක් මේ වෙනකොට පනවලා තියෙනවා. ඔවුන් පැමිණෙනවා නම් ඔවුන්ට රට තුළට එන්නට කලින් PCR පරීක්ෂණ කරලා තමන්ට රෝගී තත්ත්වයක් නැtei කියන ඔප්පු කරන්නටත් ඕන. ඒ ඊට අමතරව බ්‍රිතාන්‍යයට ඇතුළු වුණාට පස්සේ දින 10ක කාලයක් තමන්ගේ නිවෙස් තුළ ස්වයං නිරෝධායන වීමේ ඒ අවශ්‍යතාවය තියෙනවා. ඉතින් අනෙකුත් යුරෝපා සංගමයේ රටවලුත් මේ විදිහටම තමන්ගේ කලාපයේ තුල සංචාරක ව්‍යාපාරය ආරම්භ කිරීමේ පියවරක් හැටියට මේ විදිහට කටයුතු කරයි කියලා විශ්වාසයක් තියෙනවා. නමුත් ඉන්දියාවේ ප්‍රභේදයක් හැටියට හඳුන්වන ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වීම තුලින් මේ වෙනකොට අනෙකුත් රටවල් තමන් පනවා තිබිච්ච ඒ සංචරණ සීමා තවත් උත්සන්න කළ දෙන උදාහරණයක් හැටියට එමිරේට්ස් ගුවන් සේවයේ මේ වෙනකොට කිසිම දකුණු ආසියානු රටක ඉඳලා ඩුබායි නුවරට කිසිම මගියෙක් ප්‍රවාහනය කරන එක අත්හිටවල තියෙනවා. ඒක ඇත්තටම ජූලි මාසේ 30 වෙනිදා වෙනකන් විතරයි ඒක තිබුණේ. නමුත් ඒක ඔවුන් ඒ තහනම තව සතියකින් දීර්ඝ කරලා තියෙනවා අගෝස්තු මාසේ පළවෙනි සතිය දක්වා. ඉතින් සමහර ප්‍රදේශවල කොරෝනා රෝගයේ පැතිරීම උත්සන්න වීමත් එක්කලා ඒ සංචරණ සීමා වැඩි වෙනවා. නමුත් යුරෝපය තුළ සහ ඇමරිකාවේ ඒ සංචරණ සීමා අඩු වෙන ප්‍රවණතාවයක් තියෙනවා.
ඔබට මතක ඇති මේ ඇෆ්ගනිස්තානයේ තලිබාන් කැරලිකරුවන්ගේ ක්‍රියාකාරීත්වය මර්ධනය කරලීම උදෙසා යම් එකඟතාවන් වලට ප්‍රවිෂ්ඨවන්නට ඇමරිකාව මැදිහත් වුණා. ඒ අනුව ඇෆ්ගනිස්තාන රජයත් මේ තලිබාන් කැරලිකරුවන් අතරත් සාකච්ඡා සඳහා ඇමරිකාවේ මැදිහත් වීමෙන් දෝහාවලදී සාකච්ඡා පැවැත්වුණා. මේ පිළිබඳව අපි දිගින් දිගටම පසුගිය වසරේ කතා බහ කළා. දැන් අපිට වාර්තා වෙනවාමල් මේ එකඟතා පැවතුනාට තලිබාන් ප්‍රහාරවල යම් වැඩිවීමක් තියෙනවා කියලා. මේ සම්බන්ධව ඇමරිකාවේ දැඩි අවධානය යොමු වෙලා තියෙනවා කියලායි වාර්තාවන්නේ. දැන් මේ තලිබාන් ප්‍රහාර මූලිකව ඉලක්ක කරගන්නේ කොයි වගේ කාරණාද, කොයි වගේ ප්‍රදේශද? එතකොට මේ වගේ එකඟතාවක් තියෙන අතරතුරේදී තලිබාන් මේ ක්‍රියාකාරීත්වයේ හිඳ මේ එකඟතාව බිඳ වැටෙනවද? එහෙමනම් මොනවද මේ මැදිහත්කරුවන් විදිහට එකතු වුණු පාර්ශව මගින් අරගන්නට සූදානම් වන ක්‍රියාදාම? මේ සම්බන්ධව මොනවද වාර්තාවන තොරතුරු?
මේ සමීක්ෂණයක් කළා තියෙන්නේ ඇමරිකාවේ බලධාරීන් තමයි මේක කළා තියෙන්නේ. ඔවුන් පෙන්වා දෙනවා තලිබාන් වරුන් සමග ඇමරිකාවේ මැදිහත් වීම තුළින් කටාර් රාජ්‍ය ඇති කරගත්තු ඒ සාකච්ඡා වලට සමගාමීව අෆ්ගනිස්තානයේ ප්‍රහාරවල ලොකු වැඩිවීමක් තිබුණයි කියලා. විශේෂයෙන්ම ඒ තලිබාන් වරුන් විසින් කරයි කියන ඒ ප්‍රචණ්ඩ ක්‍රියාවල දෙගුණයක් බවට පත් වුණයි කියලා තියෙනවා මේ සාම සාකච්ඡා යන අතරතුරේදී. ජනතාවට වෙච්ච පීඩාව දිහා බලපුවාම, ජීවිත හානිය දිහා බලපුවාමත් ඒක දෙගුණ වෙලා තියෙනවායි කියලා. අප්‍රේල් සහ මැයි කාල සීමාවලදී සාමාන්‍ය වැසියන් 700කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වෙලා 1300ක වගේ ප්‍රමාණයක් තුවාල ලැබුවයි කියලා. ඒ එක්කම තලිබාන් වරුන්ගේ ඒ ප්‍රහාර ඔවුන් මාස 3ක කාලයකදී මීට කලින් අවස්ථාවලදී 6700ක් විතර වගේ තිබිච්ච ඔවුන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා ඒක 13000 ඉක්මවා ගිය කියලා වාර්තා වෙනවා. ඉතින් දැන් මේ වෙනකොට ඇමරිකන් හමුදාව අෆ්ගනිස්තානයෙන් ඉවත් වීම අගෝස්තු මාසේ 31 වෙනිදා වෙනකොට සම්පූර්ණ කරන්නට නියමිතයි. ඒ කාලෙන් පසුව තවත් තලිබන් වරුන්ගේ ක්‍රියාකාරකම් වැඩිවන්න පුළුවන් කියලා අනතුරු ඇඟීමක් කළා තියෙනවා. ඉතින් මේ වෙනකොට ඇමරිකාව තලිබන් වරුන්ගෙන් ඉල්ලීමක් කළා තියෙනවා. ඔවුන් සාම සාකච්ඡාවලට කැප වෙලා කටයුතු කළේ නැත්නම්, ඔවුන් ප්‍රචණ්ඩ ක්‍රියාවලට දිගින් දිගටම යොමු වෙනව නම් ඔවුන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ඇමරිකාවට සිදු වෙයි කියලා ඇමරිකන් හමුදාව මේ කලාපයෙන් අගෝස්තු 31 වෙනකොට ඉවත් වුණත් ඔවුන්ට එරෙහිව පියවරක් ගැනීමට සිදු වෙයි කියන අනතුරු ඇඟීමත් ඇමරිකාව කළා තියෙනවා.
ප්‍රංශ ප්‍රවෘත්තිසේවෙන් මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතායි මෙවරත් අපේ සාකච්ඡාවට සම්බන්ධ වුණේ. අමල්, එහෙමනම් ආයුබෝවන්. අපි ලබන සතිය සිකුරාදා නැවතත් හමු වෙමු.
ආයුබෝවන් දිල්රුක්ෂි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යයකින් අපට සවන් දෙය හැකේ.